එමේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ දහම් ඇතුව අප කරන සීල භාවනා හැල්ලුවට ලක්කර පළමුව ධර්මයේ ශ්‍රවණය කරන ලෙස මා හට කියයි. මා හැමදා ගුවන් විදුලි රූපවාහිනී ධර්ම දේශනා අසමි. අපාසන බණ පිළිගැනීම සීල සමාදාන බුද්ධ ධර්මයේ නොවේදයි දැන ගැනීම සඳහාම පැමිණීමි. අප කාරණා අසනා පිළිපදින අප කරන අසනා පිළිපදිනාදී වැරදිදයි හේතු සාධක සහිතව පැහැදිලි කර දෙන්න. බුද්ධ ධර්මයේ දෙකක් තිබිය හැකි නොවන බව අදහා. හොඳයි, ඉතින් මේ ප්‍රශ්න අත්වන් තියමයි තෝරා ගන්න. දැන් මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. දැන් මම බණ කියනවා, මේ මගෙන් බණහක් ගත්තී. යම් කිසි කෙනෙක් කරන සීල භාවනා හැල්ලුවට ලක් කරනවා කිව්වොත් මේක මගෙන් නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ බණහක් කෙනෙක් ගිහිලා හරි අනික් කෙනාගේ සීල භාවනා චරිත ලක්ෂණ හැල්ලුවට ලක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක වැරදි කියලා. අත්ත්ුක්කාර්සන වරවම්බන කරන්න එපා කියලා. අනික් කෙනා මම උසස්, අනික පහස්, මගේ චරිතයේ උසස්, අනිකගේ චරිතයේ පහස්, මේ ආදි වශයෙන් බණ කියන්න යන්න එපා. ඒක අපි කවුරුත් දැනගන්න ඕන. දැනගත්තා ළඟදී අනික හැලුවට ලක් කරනවා කිව්වොත් ඒක වැරදි. බුදුදහම් කියන්නේ එහෙම එකක් නෙමෙයි. කෙනෙක් හැලුවට ලක් කළා, කෙනෙක් උස්සන එකක් නෙමෙයි. බුද්ධහමී ස්වභාවයේ තියෙන මෙන්න මේ ආකාරයට කටයුතු කළොත් මේ ප්‍රතිඵලය ලබන්න බැහැ. මෙන්න හේතු නැත්නම් ඵලය නැහැ කියන ධර්මතාවය. හේතුව වැරදුනොත් ඵලය වැරදි. හේතුව යම් ආකාරයකද ඵලය ඒ ආකාරයි. හේතුව විමුක්තියට අනුකූලද ඵලයේ විමුක්තියයි. මගේ එකද අනුන්ගේ එකද කියලා ප්‍රශ්නයක් අතල් නෑ. ධර්මයේ ධර්මයේ හැටියට කතා කරනවා විතරයි තියෙන්නේ. පුද්ගලත්වයෙන් පුද්ගලත්වයේ කතා කළොත් ධර්මයේ විරෝධී. ඒක දැනගන්න කොවිලාක පුද්ගලත්වයක් මුල් කරගෙන පුද්ගලත්වයෙන් පහර ගහන්න යන්නත් එපා. එහෙම කියන්නත් එපා. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළේ හේතුඵලවාදී. හේතුඵලවාදී කියන්නේ කාටවත් පහර ගහන එකක් නෙමෙයි. යමෙක් ප්‍රාණඝාත කරනවා නම් සත්ව හිංසාව කරනවා නම් ඒක ආධර්මයක් කියලා කියන්න පුළුවන්. උඹලා ප්‍රාණඝාත කරනවා, සත්ත්ව හිංසා කරනවා, අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා එහෙම කියන්න යන්න එපා. ප්‍රාණඝාත කරන්නේ නැහැ නම්, සත්ත්ව හිංසා කරන්නේ නැත්නම් යථාර්ථයේ දැනෙන ලෝක සත්‍යයට දයාවෙන් අනුකම්පාවෙන් සැලෙයිතු උසස්ම ප්‍රතිඵලයේ ලබා දෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළොත් ඒකෙන් අර්ථයක් පහළ වෙනවා, ධර්මානුකූලයි. මව කළත් කවුරු කළත් යථාර්ථය විතරයි. ওই විදිහට බණ කියන්න කියන ධර්ම දේශනා කළ යුත්තේ එහෙම. එතන කාටවත් හිදෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේ කවුරු හරි මේ අහපු එක නා. ඉතින් එතුමාට එක්තරා හිදීමක් තියෙනවා. අපි කරන්න ආවේ හැල්ලුවට ලක් කළා කියලා වදනේ මේක පේනවා. එන හැල්ලුවට ලක් කළා කියන වණ බුද්ධාමි නැහැ. එන කියන කෙනා දේශකයෙක් වෙන්න බෑ. මම බණ ඇහුවා. ඔබ තෝරා ගන්න ඕනේ. දේශකයෙකුට තියෙන කාරණා තියෙනවා. දේශයට පිළිහිටිය යුතු කරුණු බුදුරන් වහන්සේ දේශනා කරනවා. කිසිම පුද්ගලික විවේචනයක් කරන්න ලයිති නැහැ. පුද්ගලික විවේචනය කරන්න එපා කියලා කියනවා. කාරණේ කාරණේ හැටියට යථාර්ථයේ යථාර්ථයේ හැටියට පෙන්නන්න. ආයතාර්ථයේ ආයතාර්ථයේ හැටියට පෙන්නන්න කවුරු කළත් ඒ යථාර්ථයේ ධර්මයේ උච්චාරණය. ධර්මයන්ව කතා කරන ධර්මයේ තුල ඉඳලා. දැන් මේකයි පෙන්නන්නේ. මේක වරද්දාගත්තොත් ගැටුමක් එනවා. අරියා වැරදි, මෙයා වැරදි, අහවල් ජාතිය වැරදි, අහවල් ජාතිය හරි මෙහෙම කියන්නේ නැතුව. කවුරු කළත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදුට්ටි අසුරු කරගෙන හිතනවා නම් කියනවා නම් කරනවා. ඒක අධර්මයක්, අනර්ථයක්. කවුරු කළත් ඒක ඉච්චරයි. ප්‍රාණඝාතයෙන් වින් වෙලා, දයාවෙන්, කරුණාවෙන් ලෝකයට යහපත කරනවා නම්, හොරවැර වංචා වින් වෙලා, දෙහැමින් සාමීන් ලැබුම් දෙකකින් යහපතේ ජීවත් වෙනවා නම්, ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වින් වෙලා මූලික වශයෙන් පටන් ගන්න කාම මිත්‍යාචාරයෙන් වින් වෙලා ලෝක සම්මත කාමචාරයකින් ජීවත් වෙනවා. සවුදුරණ සුද්ධ වෙනකොට අබ්‍රහ්මචර්යාව තේරුම් අරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බ්‍රහ්ම ගති ලක්ෂණයෙන් තොර වුණා වූ ලෝකයේ කාමයන්ගෙන් ඇලී ගලී වාසය කරන්නා වූ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වතුරු වෙනවා නම් ඒවා බ්‍රහ්මචර්යාව නෙමෙයි. ඒක අබ්‍රහ්මචර්යාවයි කවුරු කළා. ඒකේ වේගුලා හිතන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වලමින් කටයුතු කරනවා නම් ඒවැයි වෙන්ගලා. ඒක කවුරු කළා? ධර්මචර්යාවයි සමචර්යාවයි. මෙන්න මේ විදිහට කියන්න කියලා පෙන්නන. දැන් එහෙම කිව්වොත් කාටවත් බහරක් වැදිලා නැහැ. දැන් ධර්මයේ මම ඉන්නවද? මම කියන එක ධර්මයේද? අපි ඇහිුවේ බණද? අපි පිළිපදින ඒවා වෙනස්ද? දැන් කාගේවත් පාන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ ධර්මයේ සම්දිත්තිකයි. මේ ධර්මයේ සාන්දිත්තික ධර්මයක් නෑ. මේ ධර්මයෙන් කාගේවත් අපි කරන එක හරිද, අනික අය කරන එක හරිද කියලා මෙහෙම කතා කරන්න දෙයක් නෑ. තමා පිළිබඳ විනිශ්චයක් ගන්න පුළුවන් දෙයක් මේ ධර්මයේ සම්දිත්තික ලක්ෂණ. කාගේවත් විනිශ්චය ගන්න අවශ්‍ය නෑ. මං හරිද මං වැරදිද කියලා අහනවා නම් ඒ තාකල් ධර්මාවබෝධය කර මග පෑදිලා නැහැ. මොකද සැක තියනවා නම් ඒක හරියන්නේ නැහැ. මම ධර්මයේ හරියට අවබෝධ වුණා නම් මම හරිද කියලා මම දැනගන්න ඕන ප්‍රඥාව. මම අධර්මයෙන් යුක්තද විෂමචර්යාවෙන් යුක්තද කියලා මගේ ප්‍රඥාවේ මා තුළ විමසලා මම කරන්න කියන හිතන දේවල් දිහා බලලා මම තේරුම් ගන්නවා. ධර්මය කියන්නේ අන්න එහෙම එකක්. එහෙනම් ඒ ස්වාකාත වූ සම්දිත්තික වූ ධර්මයේ ස්වභාවය ඒක වෙන්න ඕන. ඒ ධර්මේ නම් ඇහුවේ, ඒ ධර්මේ නම් දෙසුවේ කාටවත් පහර ගහILLා පොතල නැහැ. කාගේවත් එකක් විවේචනය කිරීමකුත් නැහැ. මෙන්න චක්‍රේ. ඔයා හදලා තියෙන ගාන හරිද කියලා මෙන්න මේ ප්‍රමේය බලා ගන්නකො. මේ චක්‍රේ නෑ වැරදි නෑ. මෙන්න ගණන් හදන ප්‍රමේය. මේ ගණන් හදන ප්‍රමේයට හදුව නියම උත්තරේ එනවා. එහෙනම් මේ චක්‍රේ වැරදිත් නෑ ක්‍රමේ වැරදිත් නෑ. එහෙනම් ඔයත් නේද ඔයා හදන ගාන නේද ඔයා හදාගත්ත ගානක් තියෙනවා චක්‍රයේ කරන්නේ ප්‍රමේයක ගන්න උත්තරයක් ඔයාරත් ඇවිදින් ඇති. ඒ ඇවිදින් දෙන උත්තරේ හරිද බලන්න මෙන්න මේ සත්‍ය වූ චක්‍රයෙන් මෙන්න මේ සත්‍ය වූ ධර්මයේ මෙන්න මේ ටික දුන්නාට පස්සේ තම තමන්ට තියෙන්නේ තම තමන් කරන තම තමන් ගොඩනගාගත්ත තමන්ගේ පිළිතුර තමයි යම් කිසි ලද්දියක් වෘත්තියක් හරි මොකක් හරි ආපු නිගමනයක් තියෙනවා ඒ නිගමන. ඒ නිගමනේ තමයි පිළිතුර. ඒ තමන්ට ඇවිල්ලා තියෙන පිළිතුර හරිද කියලා ධර්මයට දාලා බලන්න ඕනේ. ඔය චක්‍රානුසාරයෙන් හදලා බලන්න ඕනේ. ඒක තමන්ටම තේරෙන්න පටන් ගන්නවා තමන්ගේම නුවණේ ධර්මය අවබෝධ කරගන්න කාගේවත් නුවණකින් නෙමෙයි අනිකාය ආධාරේ තියෙන ඥානවන්තයාගේ ආධාරයෙන් තමන්ගේ නුවණ පුදවාගෙන ඒ නුවණින් තමා විමර්ශනය කරලා ඇත්ත ඇත්ත හොයාගන්න. අන්න ඒතර කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ගුවන් විදුලියෙන් කිව්වක් කමක් නැහැ. රූප වාහිනියෙන් පෙන්වුවක් කමක් නැහැ. පත්‍රයේ දිවිලා පොතේ දිවිලා බැලුවක් කමක් නැහැ. ධර්මයේ තමයි හරියට අවශ්‍යතාවය විමර්ශනය කරලා හොයන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අහක දාන්නත් එපා ගන්නත් එපා. ඔය විදිහට බලන්න පුරුදු වෙන්න. ඔය විදිහේ වදකර තමන්ට තමන්ගේ ඥානෙද ගෝචර වෙන ක්‍රමේ ලැබිලායි. එයාට මෙන්න මේ අනුව මේ නිගමනේ හරි. මෙන්න මේ අනුව මේ නිගමනේ වැරදි. මම මෙච්චර කල් දරා හිටපු යම් නිගමනයක් තිබුණා නම් ඒ නිගමනේ ආවේ මොන විදිහේ ඒ පිළිතුර ආවේ මොන විදිහේ ක්‍රමයකින්ද? මෙන්න මේ සත්‍ය චක්‍රයට අනුව මේ ධර්මයට අනුව ඒ ධර්මයයි චක්‍රයයි එකතු කරලා බුදුරණන් වහන්සේ ධර්ම චක්‍රය දේශනා කළා. අපි කියමු ධර්ම චක්‍රය කියලා එක වචනයකින් කිව්වා. දේශනා කරපු ධර්මයයි විඳාගන්න චක්‍රයයි දෙකම එකතු කරපුවාම ධර්ම චක්‍රයක් හැදෙනවා. අන්න එක තමයි බුදුරණන් වහන්සේගේ ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයෙන් ඕන වැඩේ කරගන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ මෙන්න ධර්මයා චක්‍රයයි දෙකක් දුන්නු. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා එතකොට අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර පත්‍ය විඥාන කියන ධර්මයා චක්‍රයක් දුන්නු. හැදෙන්නේ කොහමද කවුරු කිව්වත් හරියන්නේ. ඔක තමයි මේ බුදුරණන් වහන්සේ සර්වඥතා ඥානයේ පත් කළා ලෝකෙට දේශනා කරපු ධර්මයයි චක්‍රය. සංඛාර නිරෝධා විඥාන නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය වලනේ. විඥාන පත්‍ය නාම රූපං ඔන්න ධර්මයේ චක්‍රය. විඥාන නිරෝධා නාම රූප නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිරෝධා සලආයතන නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. පස පත්‍ය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. වේදනා පත්‍ය තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. තණ්හා පත්‍ය උපාදාන තණ්හා නිරෝධා උපාදාන නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. උපාදාන පත්‍ය භව උපාදාන නිරෝධා භව නිරෝධ ඔය ධර්මයේ චක්‍රය. භව පත්‍ය ජාති භව නිරෝධා ජාති නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධයි ඔන්න ධර්මයේ චක්‍රය. දැන් කාගෙන් දහන්නේ අමුතු එක? ওই ධර්මයේ චක්‍රයයි වැරදි කියන සමතේ තුන් ලෝකෙම නැහැ. ඔප්පු කරන්න කාටවත් බෑ හේතු සාධකයි. මෙන්න මේකේ තියෙන අභීත සිංහනාදී බුදුරන් වහන්සේගේ අභීත සිංහනාදී ඕකයි. ඒතම් භගවතා බාරාන් අසියන් ඉතිපතනි මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතා. අප්පතිවත්තයන් සවනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේන්දිවා ලෝකස්මි. භාග්‍යවතුන් වහන්සේ බර්ණති ඉතිපතනාරාවේදී මෙන්න මේ ධර්මචක්‍රය පවත් කරනවා. මේ ලෝකේ කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයට කිසිම කෙනෙකුට පවත්තන්න බෑ ඒක. ලෝතරා බුද්ධත්වයට පත් වෙලා මහා ප්‍රඥාව අතු කරලා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ධර්මචක්‍රය පවත් කරනවා. මේක අකනිදා බඹලෝට යනකම් විසිරලාගිය දේශනාව විසිරලාගිය සත්‍යයක් කියනවා. එදා ප්‍රචාරය ඉවර ගියා කියලා ධම්මචක්‍ර පවත්තන සූත්‍රයේ දේශනා කරනවා. ඒක එහෙම. ඔන්න ඔය ටික පෙන්වන්න තමයි ලෝතරා බුදුරයන් වහන්සේනවා ලෝකේ 15. අනිත් කිසි කෙනෙකුට ඔබ පෙන්නලා විද්‍යාමාන කියලා දෙන්න බෑ ශ්‍රාවකීට දැනගන්න කිසි කෙනෙකුට. අන්නේ අති දුර්ලභ ඥානයකින් කළ යුතු දෙයක් නිසා ඒකට කියනවා මහා සර්වඥතා ඥානයි. අන්නේ සර්වඥතා ඥානෙ නිකම් පහල කරන්න බෑ. අසංඛේ කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා පාරමී පූර්ණිය කරලා ලෞතරා බුද්ධ කියන ලෝකයේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම ඥානත්වයට පත් වෙන්න ඕනේ. ඒ ඥානත්වයට ඉක්ම ගෝචරයි. දේශනා කළා වගේ සාවු ගෝචරයි. ඉතින් ওই ටික ඇතුළට අධ්‍යයන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මං හරිද මම වැරදි. දැන් ඉතින් මොකද්ද මේ විතර දී ඔබලා තෝරගන්නේ කයිද? ධර්මයේ චක්‍රයයි විග්‍රහ කරලා තෝරගන්න. අවිද්‍යාව කිව්වේ මොකද්ද? සංඛාර කිව්වේ මොනවද? ඉතින් මූලික ධර්මයේ තෝරගන්න ඕනේ. ඔක තමයි ඉතලම වනහල් තෝරගන්න. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං අයං උච්චති වික්ඛවේ අවිද්‍යාව. ඔන්න අවිද්‍යාව තෝරලා දුන්නු. දුක පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුකට හේතුව පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුක නිරෝධය පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුක නිරෝධ මාර්ගය පිළිබඳ නොදැනීමක් ඇද්ද? මෙන්න මේකට අවිද්‍යාව කියන. දැන් ඔබ තෝරගන්න ඕන. බලහනවා කියන්නේ වෙන්නේ නෙමෙයි කොහෙද උපන්නේ? බුදුහාමුදුරු මෙහෙදී හිටියේ වෙන්දියා කියලා හොයාගන්න එක නෙමෙයි ඔන්න ඔය ටික හොයාගන්න. ඕකයි බුදුබන් නිවන් දකින්නවා. අපිට අවශ්‍ය ඔය ටික තියෙනවා නම් බුදුරන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා වගේ තමයි. ඔය ධර්මයේ අර්ථවත්ව විදිහ තෝරාගත්තා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චතිකේ විද්‍යා. ඔන විද්‍යා. දුක පිළිබඳ ඥානෙ, දුකට හේතුව පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධේ පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධ මාර්ගයේ ප්‍රතිපදා මාර්ගයේ පිළිබඳ ඥානෙ. ඔන්න ඒ ඥානෙට කියනවා විද්‍යා. එන අවිද්‍යාව තියෙනවා කල් උපද වෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා සංඛාර හැදෙන. තත්ත කතම සංඛාර පත්‍ය අවිද්‍යා පත්‍ය සංඛාර. මෙතන අවිද්‍යා පත්‍යෙන් සංඛාර වෙනවා කියන්නේ මොකද්ද? කාය සංඛාරා, වාචී සංඛාරා, මනෝ සංඛාරා. මේ ක්‍රමයෙන් සංඛාර වෙයි. තාවිදීන පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අයං උච්චති අවිද්‍යා පත්‍ය සංඛාරා. දැන් ඉතින් තෝරලා තියෙන ධර්මයේ තුලින් අපි ලොකු වාසනාවක් ඒ ධර්මයේ අදත් විල පොත් වලින් ගෙනිනවා ආහද ලැබෙනවා ඊට අනුකූලව තෝරා ගන්න එකයි තියෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාවෙන් යුක්තවන්නා වූ නැත්නම් දුක පිළිබඳ නොදැනීමෙන් දුකට හේතුව නොදැනීමෙන් දුකට ඒ වගේම දුක්ඛ නිරෝධය නොදැනීමෙන් දුක්ඛ නිරෝධ මාර්ගය නොදැනීමෙන් ලෝක සත්‍යය විදී මේ විවිධාකාර වන්නා වූ අවිද්‍යාවේ දෘෂ්ටි වලට බහින්. මේ බැසලපති මේ දෘෂ්ටියේ ඉඳලා හිතන කියන කරන දෙයක් ඇත්නම් අවිද්‍යාව පත්‍ය කාය සංඛාරා, අවිද්‍යාව පත්‍ය වාචී සංඛාරා, අවිද්‍යාව පත්‍ය මනෝ සංඛාරා කියන සංඛාර ගොඩගැහි. හොඳවයි නරකේවයි මධ්‍යස්ථේවයි කරනකොට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාභි සංඛාරා කියලා වැඩේ. ඉතින් අපි කරන වැඩේ ඒවා වැඩේ නිකක් නෑ. අපි දැනගන්න ඕනේ වැඩේ වැරදිද? කාගෙන්වත්ාලා අපි දැනන්නේ නැහැ චක්‍රේ තනමයි ධර්මයේ තනමයි බලන්න. අර ධර්ම චක්‍රයෙන් දහම් තෝරාගන්නේ තවන් ධර්ම චක්‍රේ තෝරාගෙන ධර්ම චක්‍රයට දාලා වන්නේ මං කරන කියන හිතන දේවල් අවිද්‍යාව ප්‍රත්‍ය මුල් කරගෙන කරන ඒවා. එහෙනම් මේ ලෝකේ සැපයි සැපයි කියලා මම හිතා ඉන්නේ යමක් ඇත්නම් ඒ සංඥාව හරිද? සැපයි කියලා හිතා ඉන්නේ දුක පිළිබඳව දැනගන්න බැරුව දුක ඇති කරන දෙයකට හේතු වෙන දෙයක් පිළිබඳව මුල් කරගෙන ඒක හොඳයි කියලා ගත්ත යහපතයි කියලා ගත්ත දෘෂ්ටියක්. එන අවිද්‍යාව පත්තෙන් ගත්ත දෘෂ්ටියක් ඒක. ඔන්න ඔතෙන් ගත්තා නම් ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙන ලෝකේ සැප බලාපොරොත්තු වෙන මං හිතනවාද කියනවාද කරනවාද? ලෝකේ සැප බලාපොරොත්තුෙන් හිතනවා නම් කියනවා නම් කරනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත මුලාවෙන් හටගත් එකක් නම් එයාක දෘෂ්ටිය. කවදාවත් මට මිදීමක් නැහැ විමුක්තියක් ලැබෙන්නේ නැහැ. එන ඒකෙන් ලෝකයේ ඇතුළේම බලණය කරන ලෝකයේ ඇතුළේම හැසිරෙන යමක් ගොඩ නැගෙනවා මිසක් මුල පුරනවා මිසක්. කවදාවත් නිවන් මාර්ගයට මුල පුරන්න ඒක හේතු වෙන්නේ නැහැ. දැන් මේ කාගෙන්වත් අහන්න වැඩද? දැන් මේක හරිද වැරදිද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එහෙනම් මේක තෝරා ගන්න. බුදුරණන් වහන්සේ පැහැදිලි දේශනාවක් කරලා තිනවා. පැහැදිලිවම විග්‍රහ කරලා තෝරා ගන්න පුළුවන්. මහත් අට්ඨාරීසක සූත්‍රයේ ලස්සන විග්‍රහ කරලා තිනවා. ඒ අවිද්‍යාව සකස් වෙලා එනකොට හොයා ගන්න ආකාරය. ඒතරේ සකස් වෙන ක්‍රම හතාවක් තියෙනවා. ඒක සකස් කරගන්න හැටි සම්මාදිට්ඨිය කියන එක සම්මාදිට්ඨිය මොකද්ද? අපි දැනගත යුතු මාර්ගය අනුගමනය කරන්න කියලා කාගෙන්වත් හරිද වැරදිද අහන්න නැතුව අපි කියන එක හරිද වැරදිද ඒගොල්ලෝ කියන එක හරිද වැරදිද කියලා එහෙම නිගමනය කරන්න නැතුව දැනගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මොකද්ද? සම්මා දිට්ඨිය පිළිබඳ දැනගන්න ආකාරයක් පැහැදිලිව දේශනා කරා. සම්මා දිට්ඨිය සේ දැනගනි. මිච්ඡා දිට්ඨිය සේ දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙයි. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙයි. සම්මා දිට්ඨිය පිළිබඳ ඔන්නේ කාරණා ටික දැනගත්තා. කාගෙන්වත් අහන්න දෙයක් නැති. ධර්මයයි චක්‍රයයි වැටෙන්න පටන් ගන්නවා. ධර්ම චක්‍රයේ වැටෙන්න පටන් ගන්නවා. ඔන්නම තෝරා ගන්න. සම්මා දිට්ඨිය සේ දැනගනි, මිච්ඡා දිට්ඨිය සේ දැනගනි. මේ ඉතලා පටන් ගන්න නැහැ. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙසයි තයි සතර ගාමට හේතු වෙන අනික ලෝකෝත්තර නිවනට හේතු වෙන. ඔන්න ඔය පොඩ තෝරා ගත්තාම ප්‍රශ්නේ ඔක්කොම විසඳිලා ඉවරයි. අපිට ඕනේ මූල බීජය උතන. නිවන් දකින්න වගපාදා ගන්න සියල්ලම පළවෙනි හදගස්සන මූලස්ථානේ උතන. ඔයින් පස්සේ අනික පාද දැනගන්න ඉච්ච අමාරු වන්නේ. අමාරු වෙන උතන. සම්මා දිට්ඨිය සේ දැනගන්න. මිච්ඡා දිට්ඨිය සේ දැනගන්න. දැන් මොකද්ද කියන්නේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ? මිච්ඡා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණා 10ක්. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛානං කම්මානං ඵලං විපාකං. ඉතින් නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් කාරණා 10ක් වෙනදා විග්‍රහ කරනවා. දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා අපි ඔබට කියනවා. ඔන්න ඔය 10 තේරුම් ගත්තාම කියනවා මෙන්න මේ 10 තමයි මිච්ඡා දිට්ඨිය කියන්නේ. මිච්ඡා දිට්ඨිය වශයෙන් දැනගන්න. මේ 10ෙන් බෙන්ගුණාම සම්මා දිට්ඨියක් හම්බ වෙනවා. ඒ කියන්නේ දානීය විපාක තියෙනවා පිළිගන්න. යහපත් විපාකයක් තියෙනවා. දානේ හොඳයි. පූජාවේ විපාක තියෙනවා. ඒකින් චිත්ත ප්‍රසාදය තියෙනවා. ඒකින් යහපතක් වෙනවා. යුතුයම් විතු කිරීම ආදී තියෙනවා. ඒවා යහපත්මයි. ඒවා යහපත් පුද්ගලයෙකුගේ කටයුතු මනස දූෂ්‍ය කරන ඒවා නෙමෙයි. මනස ප්‍රහාණය කරන, පැහැපත් කරන හොඳ දේවල්. එතකොට ඒ වගේම පින්පව් කියලා දෙයක් තියෙනවා. යහපත් දෙයට යහපත් ප්‍රතිඵල, අයහපත් දෙයට අයහපත් ප්‍රතිඵල දිනා මේක නැත්තේ නෑ. ඔන්නේ විශ්වාසය ඉස්සෙල්ලා ඇති කරගන්න. මව් කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ලෝකේ කොච්චර අය හිටියා තමන්ගේ මව් විශේෂයක් කරලා තියෙනවා. පියා නිසා තමන්ට විශේෂයක් ලැබිලා තියෙනයි පුතාට. තරුවක්. මව් පිය කියලා දෙන්නේ එකේ විශේෂ ගුණ තියෙන දෙන්නෙක් ඉන්නවා. ඒ අයට හැලකෝ යහපත් විපාක හොඳ විපාක තියෙනවා, චිත්ත ප්‍රසාදයක් තියෙනවා, විශේෂයක් තියෙනවා. ඕක තමන් අත්දකිනවා. ඒ වගේ පිළිගන්න. නත්ති සත්තා ඕපපාතික. මේ ඕපපාතික සත්තු නැහැ කියලා ඉතින් එහෙම උපදින සත්ෙක් නෑ. අපිට ඇහැට පේනවා විතරයි තියෙන්නේ, කන්ට ඇහෙනවා විතරයි තියෙන්නේ කියලා ගත්තොත් පදු මානසිකත්වයෙන් ගත තීරණයක් වෙනවා. හැබැයි මේ තීරණයට එහාට ගිය කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුවක් නැතුව හිටපු ඒ ඥාන පහල කරගත් අය මිනිසාට ඉක්ම වූ දිවසින් කියා තියෙන දේවල් විශ්වාස කරන හැම දේවල් නැත්තේ නෑ. හේතු තියෙනවා පිළිගන්න. ඒ වගේම දැනගන්න හේතු විවිධාකාරයෙන් පහළ වෙලා තියෙනවා. එහෙනම් එහෙම නැහැ කියලා අපි නොපෙන්න ඵලෙත් නිගමනය කරන්නේ නැහැ. දන්නේ නැහැ මට පේන්නේ නැහැ මට පේන්නේ නැහැ කියනවා මිසක් එහෙම නැහැ කියලා තීරණයක් දෙන්න බෑ. තීරණයක් දෙන්න හේතු තියන අය ඉන්නවා නම් ඒහෙලා කිව්වොත්. දැන් අපිට මොකෝ උපතින්ම අන්ධ මිනිස්සෙක් කිව්වොත් ලෝකේ රූප කියලා දෙයක් නැහැ. වර්ණ කියලා දෙයක් නැහැ කිව්වොත් එහෙම ගැළපෙන්නේ නැති බව අපි දන්නවා. ඇස් තියෙන කෙනාට පේනවා නැති කෙනාට කොච්චර කිව්වත් දකින්න බැහැ. හැබැයි ඔහු ඉතින් කියේ ඉත්තේ මොකද්ද? එහෙම දෙයක් තියනවා කියලා මට නම් පේන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ කියන්න බැහැ නැහැ කිව්වොත් වැරදි. පේන්නේ නැහැ කියවට ප්‍රශ්නයක්. පේන්නේ නැද්ද වෙන්නේ නැහැ කියේ. මට දැනගන්න හම්බුනේ නැහැ කියන්න පුළුවන්. හැබැයි මෙහෙම කියා තියෙන බව මම පිළිගන්නවා. ඒක මට දැනගන්න මට ඥානයක් නෙවෙයි. එහෙම කියන්න පුළුවන්. අනුමාන ඥානෝගින් දැනගන්න කාරණා තියෙනවා ලැබුණාම කියන මට අනුමාන වශයෙන් නම් දැනගන්න හම්බ වුණා. කවදා දිවස පහළ තුනක් වුණොත් ඒකාන්තයෙන්ම සත්‍යයිනි කියමු කියමු. එහෙම සත්‍යෙ ඉන්නවා. ඒකත් දැනගන්න. එතන මෙන්න මේ විදිහට. මෙලෝ පරලෝ තත්වාකාරයෙන් දැනගෙන මෙන්න විමුක්තිය කියලා හේතුකාරකත්වෙ පෙන්නපු ශ්‍රමණ බ්‍රාහමණයෝ කියලා කට්ටියක් ලෝකේ නැහැ. මම නම් පිළිගන්නේ නැහැ ඔක්කොම බොරු කාරයෝ. ඔව් නිකන් දෘෂ්ටිගතව ඔහොම කතා කියනවා. මෙන්න මේවල කියනවා මේ 10 කිනා මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙනවා මිත්‍යා දෘෂ්ටිය ඉදෝ කතා කරනවා කියනවා හිතනවා. මෙන්න මේකෙන් කළොත් මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය කියලා දැනගන්න ඔකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න ඉතලා මිත්‍යා දෘෂ්ටිය දැනගන්න හැටි. ඒතර මුලින්ම මාර්ගඵල අවබෝධ කරගන්න ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය දකින්න සම්මාදිටිය පහළ කරගන්න ඉස්සෙල්ලා. ලෞකික සම්මාදිටිය පහළ වෙනවා. ඒක තමයි එකක් ලෞකික කෙලෙස් සහිතයි. සසර ගමන හේතුව නිවන්ට හේතු වෙන එක නෙමෙයි. හැබැයි සුභතියට හේතු වෙනවා. ওই මිත්‍යා දෘෂ්ටියෙන් අහකලා සම්මාදිටියෙන් පිළිදෙව පුද්ගලයා. ඊට අනුකූලව යහපත් දේම කරනවා මිසක් කවදාවත් අයහපත් දේ කරන්නේ නැහැ. යහපත අයහපත දැක්කන. මිත්‍යාව දැක්කන. වැරද්ද දැක්කන. සතර පාගත වෙන්න හේතු වෙන පාපින දූෂ්‍ය භාවයට පත් වෙන මානසික අතේ හේතු දැක්කන. ඒ පැත්තේ ඇත්තටම ඒකෙන් ප්‍රධාන භාවයට පත් වෙන පහන් හිතකින් කටයුතු කරනකොට සුගතියට හේතු වෙන්නා වූ දේ නිබද වෙනවා. ඒ සම්මාදිටියේ ලෞකිකයි. අන්නේ ලෞකික සම්මාදිටිය අදුත්තෝත්පාද කාලී තිබුණා. අන්නේකට කියනවා සම්මාදිටියේ දෙයාකාරය එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙන එක. අනික ලෝකෝත්තර නිවන්ට හේතු වෙනවා. ඒ මොකද? මේ ලෝකේටයි යම්තාක් දේ ඇද්ද ඒ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ ධර්මානුකූල අති දුර්ලභ ලෙවිත බුදුරජාණන් වහන්සේ නිසා පහළ වෙච්ච වචන තුනක් තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වටහා ගන්න පුළුවන් සත්‍ය ලෝක ස්වභාවය. මෙන්න මේ සත්‍ය වූ ලෝක ස්වභාවයට අනුකූල මේ ලෝකයේ ඇති දේ ගැන බලනකොට එයා දැනගන්නවා මේ ලෝකයේ තියෙන යම්තරමත් දේ ඇද්ද මේ එකක්වත් අපිට ඕන හැටියට පවත් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි කොච්චර කැමති වුණත් ඒවා අපිට ඕන හැටියට පවත් ගන්න ඒවා පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ ගෙවිල යන්නේ වෙනසිලන්නේ ධර්මතාවයක් තුන. ඒ ධර්මතාවය වෙනස් කරන්න පුළුවන් සමතේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒ ධර්මතාවයට පිටුපාලා හිටන් අපිට ඕනේ ඉඳ ජයග්‍රහණය කරන්නත් බැහැ. මොකද මේ ධර්මතාවයේ පළවෙනි ලෝක ධර්මතාවය තමයි අනිත්‍ය ධර්මතාවය. අනිත්‍ය ධර්මතාවය කියන්නේ දැනගන්න දු කර්ම කියන උඩා. බුදුගාන් වහන්සේ අදහස ගන්න කියලා පෙන්නවා. ව්‍යවහාර වාසාවෙන් ධම්ම දේශනා කළා. හැබැයි බුදුගාණන් අති ලිඛිත වාස අනුවත කළේ නැහැ. දේශනාවෙම පැහැදිලිව පෙන්නලා තියෙනවා. පව කාලෙක තමයි ලිඛිත භාෂාව සහ භාෂා ව්‍යාකරණ අරගෙන භාෂා නිරුක්ති කියලා අරගෙන. අද මේ නිරුක්ති පිළිබඳ ප්‍රශ්නයටත් සමහර ස්වාමීන් වහන්සේලා පවා මතු කරනවා ප්‍රශ්න. කිසුවක් කිසු කතාවල් කියන්නේ ඔහොම නිරුක්ති කොහෙ තියෙන්නේ ඔය ආදිවාස. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ව්‍යවහාර භාෂාව අත්හරින්න එපා ධර්ම අවබෝධයට ධර්ම දේශනා කරනකොට. ජනකල නිරුක්තිය පැහැර හරින්න එපා. යම්කිසි යමක් හඳුන්වන්නේ යම්කිසි භාෂාවකින් යම් අදහසක් ගත්තා නම් අන්නේ අදහස මතුවෙන වචනෙට පාවාද කරන්න යන්න එපා. ඒ වචනේ අරගෙන ඒ වචනෙන් අදහස මත කරලා ධර්ම දේශනා කරන්න. පැහැදිලි දේශනාවක් කරලා තියෙනවා. ඒතර අන්නේ නිරුක්ති හැදෙන මූල ක්‍රමයක් වෙලා තියෙනවා. ධර්මානුකූලව මේ නිරුක්ති හටගත්ත ව්‍යවහාරී භාෂාවෙන් නිරුක්ති හටගත්ත ක්‍රමයක් හැබැයි මේක භාෂාවේ නෑ. ඒ කියන්නේ භාෂා විසරදින් විහි නිෂ්පාදනය කරපු භාෂාවේ ලිඛිත භාෂාවේ නිරුක්ති මේ ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිරුක්ති කියන්නේ ඉතිහා ව්‍යවහාර භාෂාවේ නිරුක්ති. පද හැදිලා තියෙන හැටි. පද හැදෙන්න අර්ථ එකතු වෙලා හිටන් අර්ථවත් විදි අදහස් එකතු වෙලා පදයක් අකුරු ගොඩනැගිලා පදයක් හැදිච්ච හැටි. මේක පුරාණ නිරුක්තියයි ධර්මානුකූලයි කියලා දේශනා කරලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ ඔක්කොම. සමහර වෙලාවට කියා තියෙනවා ප්‍රසිද්ධ දේශනාවල්දී පෙළලා තියෙනවා ගුවන් විදුලියේ ආදී දේශනාවල මෙහෙම නිරුක්ති ක්‍රමයක් බුදුදහමේ පෙළලා නැහැ. මේක පිස්සුවක් බොරුවක් කියලා මේ පිළිවදෝ විවේචනයක් මුල් කරගෙන. නමුත් බුදුදහමේ පෙළලා තියෙන ඉඳලා ගන්න ඕන නම් අග්ගඤ්ඤ සූත්‍රය බලන්න දීඝනිකායේ 3 වෙනි කොටසේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ මුල ඉඳාගෙන බලාගෙන ඉන්නකොට පැහැදිලිව වෙන්නේ මේ જાතිය පද නිරුක්ති අදා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ව්‍යවහාර නිරුක්ති හැදෙන හැටි අකුරු එකතු වෙලා පද හැදෙන හැටි අකුරු සම්බන්ධයෙන් විවිධ අදහස් එකතු වෙලා එක පදයකට ගෙදෙන හැටි සියල්ලම අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ශාස්ත්‍රීය හැදිච්ච හැටි, මහා සම්මත කියන වචන හැදිච්ච හැටි, රජ කියන වචන හැදිච්ච හැටි, බ්‍රාහ්මණ කියන වචන හැදිච්ච හැටි, ධ්‍යායී කියන වචන හැදිච්ච හැටි, අධ්‍යායී කියන වචන හැදිච්ච හැටි මේ ඔක්කොම අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේක පැරණි අක්ෂර ගැලපීමේ පදහට ගත පැරණි ධර්මානුකූල ප්‍රමේය මේකයි කියලා දේශනා කරලා තියෙනවා. අනු බුදුරන් වහන්සේ වෙනව නිරුක්ති ක්‍රමයේ තියෙන පැහැදිලිව අග්ගඤ්ඤ සූත්‍රය. ඉතින් ඒ නිසා මම දැන් පෙන්නන්නේ මේ මුලා කරන්න හදනවා තම තමන් දන්න වටවීද. ඒ නිසා මුලාවට පත් වෙන්නේ නැති වෙන්නේ ඇත්ත දැනගන්න පින්නුවේ නිරුක්ති ක්‍රමයේ සත්‍ය බව බුද්ධ අනුමතේ වෙන දැන් මම ඔය පෙන්නන්නේ. ශුද්‍ර කියන වචනේ හැදිච්ච හැටි වෛශ්‍ය කියන වචනේ හැදිච්ච හැටි ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. ශ්‍රමණ කියන වචනේ හැදිච්ච හැටි විග්‍රහ කරලා තියෙනවා. අන්න දැනගන්න ඕන කෙනෙක් වැඩිපුර විග්‍රහ කරන ආගාජ සූත්‍රයේ මුල ඉඳලා හොඳට පැහැදිලිව කියවගෙන යන්න. පාලියක් තියෙනවා, සිංහලක් තියෙනවා, දෙපැත්තම තියෙනවා. බලා ගන්න පුළුවන් නිරුක්ති හැදුන ආකාරය. කිසි ප්‍රශ්නයක් නැතුව දැනගන්න පුළුවන්. එතන මොකද දැන් මෙහෙම කියා තියෙන්නේ? දැන් මේ නිසා අපි දැනගන්න ඕනේ මේ වාද බාහා නිරුක්තියේ මේ නිරුක්ති වැහිලා තියෙන්නේ. භාෂා නිරුක්තියේ මෙවට නෙමෙයි ව්‍යාකරණවලට. ඒ ව්‍යාකරණ මොනවද? පාලි භාෂා, පාලි භාෂාවට ලිඛිත භාෂාවක් තිබුණේ නැහැ. අද වෙනකම් ලිඛිත භාෂාවක් නැහැ පාලියවල. වටහවුන් අකුරින් ලියා තියෙන අක්ෂර ඇතුව ලියා තිබෙන්නා වූ ලිඛිත භාෂාවක් හදලා තින් දැන් අවුරුදු 1000කටත් මෙහා. 2500කින් එහා භාෂාවක් පැත්තකවත් තිබුණේ නැහැ, ව්‍යවහාර භාෂාවක් තිබුණා. ඒ ව්‍යවහාරයෙන් තමයි ධර්මයේ ගෙනාවේ. කී ලිඛිත භාෂාවක් තිබුණා කියලා හදින ලියන් අහනට බුදුරණන් වහන්සේ නිග්‍රහ කළා. එදා හිටපු සංස්කෘත භාෂා පිළිබඳ විචාරද ත්‍රිවේද පරප්‍රාප්ත බමුණ මහණෙනි දෙන්නේ බුදුරණන් වහන්සේගෙන් අවසර ඉල්ලන්න කියලා බුදුරණන් වහන්සේ නිගරු කළා. එපා කියලා පහනා කළාම දැන්. ඉතින් මොකද වෙන්නේ එහෙම කරන්ද? අදහසින් ඉන්නේ අවබෝධ කරන්නේ. ওই ලිඛිත භාෂා ක්‍රමයට ගන්නකොට බුදුරණන් වහන්සේ ලිඛිත භාෂාවක් දුන්නේ නැහැ, සරවත්වරයේගේ භාෂාවක් නෙමෙයි. පස්සේ යම්කිසි භාෂා පිළිබඳ වේදේ පිළිබඳ හදාරපු අක්ෂර ගණ පිළිබඳ හදාපු විද්‍යාව නැහැ, ලෞකික විද්‍යාවක් හදාරපු අය විදිහින් ඊට අනුකූල වන්නා වූ පදගොතල අකුරු ගොතල හදාගත්ත භාෂා රටාවක් තියෙනවා. අන්න ඒක තමයි අද අපි මේ ලිඛිත භාෂාව කියලා කියන්නේ. ලිඛිත භාෂාව බුදුරජාණන් වහන්සේගේ භාෂාවක් නෙවෙයි. මේ ලිඛිත භාෂාව කියන පුත්‍රජණයේ හදව භාෂාවකින් පුළුවන් ද ලෝකෝත්තර වූ අදහසක් දෙන්න වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේවාද බලපාලා තියෙනවා. අනිත්‍ය කියන වචනේ බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ දේශනා කළ භාෂාවේ පදයක්. ආයන නියන ඡායන වැඩි ඡායන අනිත්‍ය කියලා කියනවා. ආයන වැඳි ඡායන ඡායන වැඩි ඡායන අනිත්‍ය කියලා කියනවා. ලිඛිත භාෂාවක පදයකට උග අනිත්‍ය අකුරු දෙආකාරයකින් අනිත්‍ය අනිත්‍ය කියලා වෙන්න. බෙල්ලයිද ඒ අය දැනගත්ත හැටියට අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන එක වෙන්න. බුදුරන් වහන්සේ වෙලා තියෙන මොකද්ද? අන්න පද නිරුක්ති අරගත්තහම පදේ හැදිලා තියෙන ගැතහම ඉච්ඡසේ නැද්ද අනිත්‍යයි. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්තසේ නැද්ද යමක් අනිත්‍යයි. එහෙනම් දුකේන්නේ මොකක් නිසාද? කැමැති සිහි නැති නිසා. ඉස්තිර නැති නිසා දුකයි කියන එක මෙහෙම කියන්න ගියාම කොහොම තේරුම් ගන්න? මේ මුළු ලෝකෙම පහළ වෙන්නේ පහළ පවතින්නේ ඉස්තිර නැති නිසා. යමක් යම් තැනක ඉස්තිර නම් එහෙම ලෝකයක් ගොඩ නැගින්න ක්‍රමයක් නැහැ. මොහොතක් ගානේ වෙනස් වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ හේතුවෙමයි ඇහැ කනක් නාසය දිවක් කයක් මනක් මලක් විද්‍යාමාන වෙන්නේ. රූපය සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයක් විද්‍යාමාන වෙන්නේ. ඒ මොහොතත් තුළ ඇති වෙන වෙනස් වීමේ ක්‍රියාදාමයක් තුළින් තමයි සංඥා විද්‍යාමාන වෙන්නේ. එන අනිත්‍යතාවයක් නැති වෙනක ලෝකයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එන විද්‍යාමාන වෙන ලෝකෙටයි සත්‍යය ඇලුම් කරන්නේ. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් නැත්නම් වදුරු ස්වභාවයක් නැත්නම් සත්‍යය ඇලෙනවාද කියලා බුදුරණන් අහනවා. ප්‍රිය ස්වභාවයක් ඇති නිසා මధుර ස්වභාවයක් ඇති නිසා සත්‍යයන් මේක දාලා යන්න බෑ. මිදෙන්න බෑ. ආස්වාද කර කර ඇලි ඇලි ඉන්නවා. නෑ දුක කිව්. ලෝකේ දුකම තිබුණා නම් එහෙම ඇලෙන්නේ නෑ කියලා දේශනා කරා. දුකට හේතුව දේශනා කරන්න බෑනේ ඔක්කොම දුක. දුකට හේතුව දුකයි කියලා දේශනා කළා. යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාගසහගත තත්ත්ව තත්ත්ව අභිනන්දේහි හේයි යති නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හා දුකයි කියලා පෙන්නනවා. මේ ලෝකෙට ඇලෙන ස්වභාවයක් පියසපා යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉති සන්නා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිස ලෝකේ යම් පිය ස්වභාවයක් ඇද මధుර ස්වභාවයක තේසුස්නාව ඒ නිසා හි උපදිනවා එයි පවතින එහෙනම් මේ ලෝකේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නෑ කිව්වොත් එහෙම මේක ධර්ම විරෝධී ලෝකේ යම් පිය ස්වභාවයක් ඇද මధుර ස්වභාවයක තේක දුකයි කිව්වොත් එහෙම දේශනාවක් කියලා නෑ නිකුත් ගන්නවා ඔය සුඛාස්වාදයක් ඇති නිසා ආස්වාද රහිත නිසාම ලෝක සත්‍ය මේ ගැලුම් කරනවා. වැහිලා තිනවා මහා ආදීනවයක්. ඕක පේන්නේ නැහැ ආස්වාදේ වැහිලා ඉන්නේ. ඔන්නේ ආදීනවේ දැක දාට ආස්වාදේ දෙවෙනි වෙලා ආදීනවේ දැක දා දකිනවා මේක මර උගලක්. ආස්වාද වශයෙන් ඉන්නේ උගලක් කියන්නේ ඉදාර දකින්න. එහෙනම් බුදුරන් වහන්සේ දුක පෙන්වුවේ මොකෙන්ද? යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං කියන වදනේ. චතුරාර්ය සත්‍ය කුළු ගන්නලා දේශනා කරපු ප්‍රධාන දේශනා ටික තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභංග සූත්‍රයයි. සත්‍ය විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගනුබතින් සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරලා දේශනා කළා. අනිත් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා දේශනා කරපු සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. ওই දෙකේ චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධයේ කිසිම අඩුවක් නැහැ. එහෙනම් සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කළා තිබෙන ජාති පි දුක්ඛ, ජරා පි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ පි දුක්ඛ ආදී වශයෙන් පෙන්නන මේ දුකට වැටෙන කරා කුමක් නිසා දුක වෙනවද කියලා පෙන්නලා තිනවා සත්‍ය විභංග සූත්‍රය. නෑ යම් පිච්චා නලබිති සම්පි දුක්ඛන් කියන්නේ 아무ති જાතිය වෙනව කැලලක් නෙමෙයි. જાති දුක හැදෙන්නේ යම් පිච්චා නලබිති සම්පි දුක්ඛන් කියන ක්‍රම නිගන්නවද. කැමති යමක් ලැබෙයිද එහෙම දුකයි කියන ක්‍රමේ තත්ත. જાති ධම්මානම් ආවුසෝ සත්තානම් ඒවන් ઈચ્છා උප්පජ්ජ. ඇවැත්නි මේ જાති ධර්මයේ ක්‍රින් තියෙන සත්ත්වෙන්න මෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අහෝ වතමයන් න ජාති ධම්මානම් අස්සා අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඉන්නේ නැත්නම් කොච්චර හොඳ කියලා මෙහෙම කැමැත්තක් එනවා නකෝ පණීතං ඉච්ඡාය පත්තක් ඒ වෙනකට කවදාද ඒ කැමැත්තලනු සිද්ධ වෙන්නේ ඉදං පි යම් පිච්චන්න ලබති සම්පි දුක්ඛ ඔන්න ඔකට කියනවා කැමති නැති එක දුකයි කියන එහෙනම් ජාති දුක හැදෙන්නේ ඕකේ ජරා ධම්මානම් ආවුසෝ සත්තානම් ඒවන් ඉච්ඡා උපද්ද ඇවැත්නි මේ ජරා ධර්මයක ඉන්නේ සත්වෙන්න මෙන්න මෙහෙම කැමැත්තක් එනවා අවෝ වතමයන් න ජරා ධම්මාලං අස්සා මට අනේ මෙහෙම ජරා ධර්මයක් එන්නේ නැහැ නම් කොච්චර හොඳද කියලා නකෝ පණීතා කිච්ඡාය පත්තබ්බා ඒ වුණාට කවදාත් ඒක කැමැත්තර වුණාට ඒක හරියන්නේ ඒක එනවා ඉදන් පියන් පිච්චන් යම් පිච්චන් නලබති සම්පි දුක්ඛ ඔන්න ඔකයි කැමති ලැබෙන්න තියෙන දුක කියන්නේ නේ ජරා ධර්ම දුක වෙන්නේ කැමති නැති නිසා ජාති ධර්ම දුක වෙන්නේ කැමති නැති නිසා ව්‍යාධි ධර්ම වරණ ධර්ම ශෝක ධර්ම පරිදේව ධර්ම දුක්ඛ ධර්ම දෝමනස් ධර්ම උපායාස ධර්ම කියන මේ සියල්ලම දුක විලා තියෙන කැමැති නැති නිසා ඒ සත්‍ය විභංගයේ සූත්‍රයේ දේශනා කරනවා මිස ඔය කක ඉති නැති නිසා දුක කියන්නේ වෙන්නේ එහෙනම් ධර්මයේ අනුකූලව දුක ඉන්නේ මොකෙන්ද කැමැති දේ නැති නිසා ඉති නැති එක ධර්මතාවයක් ඒක බොරුවක් නෙමෙයි ඉති කරන්නේ හැම ලෝකයක් හටගන්නේ ලෝකයක් ගොඩනගන්නේ ඉති නැති ක්‍රියාදාමයක් නිසා මොහොත මොහොත විපරිණාමයේ පත් වෙන ක්‍රියාදාමයක් එකම අනේ ක්‍රියාදාමී ධර්මතාවය තමයි මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසිලා යන දේවල් ගොඩනගෙන ඉන්නේ. එහෙම දෙයක් තුළ අපි හිතාගත්තොත් මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒක අපේ බලාපොරොත්තු වල සිද්ධ වෙන එකක් නෙමෙයි. බලාපොරොත්තු කල වෙනකොට මොකද වෙන්නේ? අනේ මට වෙච්ච දෙයක්. මම මෙහෙම වෙයි කියලා හිතුවද? මට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා මම කොච්චර හිතුවත් වැඩේ වුණාද? දුක එනවා. එනවාට කැමතිනේ අනේ දුක එන්න එපා කියලා ආවා. සැප ගියා. අනේ මේ සැප යන්න එපා කියලා හිතේ නැ ගියා. නා සැප ගෙවෙන නිසා දුකයි. දුක ගොඩනැගෙන නිසා දුකයි. මෙන්න දුකේ හේතු දෙකම කැමතිනේ. සැප යනවට කැමති නැහැ. දුක එනවට කැමති නැහැ. නමුත් කැමති නැතුව සැප යනවා. කැමති නැතුවම දුක එනවා. නා සැපයි දුකයි දෙකකින් ගොඩනැගිච්ච ලෝකේ ඔය ආකාරයෙන් කැමති නැති දේම සිද්ධ කරන නිසා සැප ලැබුණා කියලා හම් වෙන්නේ දුක. දුකාවත් ලැබෙන්නේ දුක. මෙන්න දුක්ඛාරය සත්‍ය දැනගන්න ක්‍රමය. එන ප්‍රියයි මනාපයි කියලා කියන එක දුක ගොඩනගෙන හිට දැනගන්න ඕනේ. උඩින් මතේ බැලුව ප්‍රියමනාපදී සැපද? අදහස එනවා. අනිත් සැපල්ල ගන්න ගිහිලා දුක ගොඩනගෙන මුල පටන් ගත්තා. එන පටන් ගත්ත දේෙන් ගෙනත් ඉන්නේ දුක නම් ප්‍රතිපලයේ දුක නම් කොහොමද දුකට මුල් වෙච්චා වූ යම්කි සුවයක් තියෙනවා ඒක සුවයි කියලා ගන්න. ඒක මුලාවක් මරෝගුලක් කියලා ගන්න අපිට කොහොමද සුවයි කියලා ගන්න. ඔන්න ඕක දැක්ක දාට සැපෙහි දුක දකින්න. සැපයි කියපේක දුකයි කියලා දකින්න දවසක් ඉන්නේ ඕකේ. ඔන්න ඉදාට කියන දුකාරය සත්‍ය දෙයක්. මෙන්න මේක ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ. අනිත්‍ය නම් දුක වෙන්නේ නැහැ. අන්න අනිත්‍ය දේ දුක වෙන දේ නම් එහෙනම් අනිත්‍ය නම් දුක නම් හරියක් වෙන දෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒ වැඩ පිළිල අහාර වැඩ පිළිලක් නිසා සාරවත් වැඩ පිළිලක් නෙමෙයි කියලා ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඔන්න ඔහොම දැක්කහම මෙච්චර කල් මේ රෝගේ පියයි මනාපා කියලා මම කියලා ගොඩනගා ගත්තා, මගේ කියලා ගොඩනගා ගත්තා, උත්සාහ කරපු, වීර්ය කරපු, මම වින්න ඕනේ, මෙහෙ ඉන්න ඕනේ, මේ තත්ත්වෙට පත් වෙන්න ඕනේ කියලා ගත සියලුම දෘෂ්ටි අසාර දෘෂ්ටි නේද කියලා වැටෙන දවසක් තිබුණා. ඒ කාගේවත් කියවනකට නෙමෙයි සත්‍යයෙන් ධර්මයෙන් බහැපු తీරෙන්නේ. ධර්මයයි චක්‍රයයි දැකලා ධර්ම චක්‍රය තුළින් යථාර්ථීතාව කාගේවත් කියවනට ආව නෙමෙයි. ඔන්න ඔතෙන්තාව තමයි දැනගන්න පුළුවන් මං ආවේ කොතෙන්ද. මෙන්න මේක තේරුම් ගත්තාට අනිත්‍ය තේරුම් ගත්තා, දුක්ඛ තේරුම් ගත්තා, අනාත්ම තේරුම් ගත්තා, අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති කියන ලෝකයක් නෑ මිසක් ලෝකයක් තියෙනම ඔයක තියෙන. ඕක දැක්කදාට එහෙනම් පැවැත්ම තුළ කොහොමද සැනසීමක් හොයන්නේ කියලා අදහසෙ. පැවැත්මේ සැනසීම ඔහෙන් තාක්කල් අවිද්‍යාවේ නිගමනයක් නේද කියලා දැනගත්තාට අවිද්‍යාව දැක්කා. මෙන්න ධම්මස 15 සම්මාදිට්ඨිය උනා. මෙන්න මේ විදිහ සම්මාදිට්ඨිය 15ට ක්‍රමී. එතකොට සම්මාදිට්ඨියේ දෙයාකාරයි. අනිත් එක තමයි ලෞකික සම්මාදිට්ඨිය කර්මපදාලහ අදහන කර්මඵල අදහන සම්මාදිට්ඨිය. ඒකෙන් ලෞකික කෙලෙසයි තමයි සතර ගමටි හේතින සුගතියට හේතුව. චතුරාර්ය සත්‍ය දකින්න සම්මාදිට්ඨිය පහළ වුණාද? ලෝකෝත්තරයි වන්ට හේතුව. මෙන්න දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගැන ප්‍රතිපදා ඥාන ආමුදේ වික සම්මාදිට්ඨිය කිව්වේ නිවන් දකින්න හේතුවේ සම්මාදිට්ඨිය. මෙන්න මේ විදිහට මේ සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයේ මෙන්න මේ ආකාරයෙන් දැනගත්තා නම් සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය කියන්නේ ඔන්න ඕක. ඔය ටික වටහා ගත්ත කෙනා. දැන් කාගෙන් වටහාන්න ඕනේ නැහැ බලන්න. දැන් මං හරිද මං වැරදිද කියලා තෝරගන්න තවම. මං ගුවන් විදුලියෙන් අහව බලන්න, පොතේ බලව බලන්න හරිද වැරදිද. මං වටහා ගත්ත එක හරිද වැරදිද. මේ කියන එක හරිද වැරදිද. දැන් මේක දැන් ඊට පස්සේ කාගෙන්වත් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. දැන් Tamanta මනසක් තියෙනවා, Tamanta ප්‍රඥාවක් තියෙනවා, හැකියාවක් තියෙනවා, ඥානයක් තියෙනවා. දැන් ගාගත්ත හැකි විවේචනය කරනවා නෙමෙයි මම මෙච්චර කල් අහපු එකේ මේ ටික තිබුණා. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙන්න මේ ටික විතරයි. මේ පාර ගහනවා නෙමෙයි. මෙච්චර කල් පොත් බලන්න ඇති. මෙච්චර කල් TV එකෙන් හරි ගුවන් විදුලි හරි බණ අහන්න ඇති, රූපවාහිනිය හරි බණ අහන්න ඇති. මේ බුදුදහමේ පළවෙනි මාර්ගාංගය වන ආර්යසත්‍යාංග මාර්ගයේ පළවෙනි සම්මාදිටිය තෝරාගත්තා. එහෙම බලන් කියවුණාද කොහෙද? පොඩක් හිතලා බලන්න. සම්මාදිට්ඨි කියන්නේ මේක කියලා මේ කිව්ව විග්‍රහයෙන් බණක් කියුණාත් මම මේ කිව්ව මට ඕනේ වගේ බතලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන ධර්මය. තව කවුරු හරි දේශකයන් වහන්සේලා කිව්වනම් කියේ යුත්තේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයට අනුකූලවයි කියේවි. කිව්වනම් සම්මාදිට්ඨිය දෙරිලා තියෙන්න ඕනේ. කාමිය වාචා ගැන තුහක. කොහෙන්වත් හම්බුනා හිතලා බලන්න. මල කියදීනේ ඔච්චර. ඊළඟට තවන් තීරණේ රෝහයි. ඒක තමයි තාත්තේ වෙන්නේ.